ප්‍රධාන කටයුතු අධින න්‍යායපත්‍රයට අනුව අංක 1 විසර්ජන පළාත් කෙටුම්පත 2017 Honorable Sumandiran to respond from the government's budget speech yesterday from the opposition.
Thank you, Honorable Deputy Speaker, for the opportunity to open the debate on the second reading. The Honorable Minister of Finance, in a very long speech, which is becoming customary for him, detailed various measures in over 3 hours, and yet couldn't read all of those that are printed in his speech. Various detailed measures were spelt out under a budget that is titled Accelerating Growth with Social Inclusion. Accelerating Growth with Social Inclusion. Now, one has to study the budget proposals and compare it with the title that is given to it. It's a good title, envisages growth, not just envisages growth, but wants to accelerate growth and doesn't want to leave anyone behind in that growth, wants a social inclusion. However, I'm rather sad to, as we begin the discussion on the proposals, to say that in the detailed proposals that were made yesterday and the budget estimates printed and given to us, there doesn't seem to be an indicator towards accelerating growth. Not just accelerating growth, there is no indicator towards growth. And certainly, if these proposals are the way forward for the government, then I'm afraid this will increase inequalities and social exclusion rather than achieving social inclusion. The reasons why I say this are many. First and foremost, I want to highlight the fact that after several years, expenditure, the figure for expenditure for 2017 is lower than the figure for expenditure for 2016. Now, this has happened in recent times only in 2002, when there was a serious hit on the economy following the bombing of Katnayaka International Airport. And we have come to a position similar to that, and the decrease this time is even more. We all know that the recurrent budget has to be preserved, the recurrent expenditure. Difficult to do away with that. All of that has to be spent. So when you reduce expenditure, it is on capital expenditure that the reduction is made. And that's very sad, because when the Honorable Minister for Finance says that this budget is for accelerated growth, how do you achieve growth? By cutting down on capital expenditure, by reducing capital expenditure. I drew a graph to see, and it really shocked me to find that it actually will result in negative growth. The reasons may be many. one of which is the fact that revenue collection is not efficient. And in this context, I want to highlight something that the Honorable Minister said last year when he made his proposals. He made a very good suggestion which was welcomed by most of us, and that is to decentralize the revenue collection. And he even mentioned that that task will be handed over to the divisional secretaries, and we know that the divisional secretaries, who were previously called assistant government agents and before that were actually titled district revenue officers, and are the ones who actually have all the information, particularly after President Premadasa's Transfer of Powers Act. Sometimes the divisional secretaries are more powerful than even the district secretaries. And in terms of information, in terms of data that they have with regard to every household, every small business venture, every economic activity in the division, you can't rival that. And so we welcome that suggestion that you decentralize the revenue collection to the divisional secretary level so that the revenue collection will be made drastically more efficient than what it is today. Unfortunately, that important suggestion, that important proposal made last year has not been implemented. Not only has it not been implemented, there is not a word about that in this year's budget proposal. That seems to have been totally abandoned, because when the minister talks about revenue collection, he is now changed direction and he is talking about greater capacity to officers of the Inland Revenue and so on. There may have been some resistance from the revenue collection agencies, particularly from the officers of the Inland Revenue Department. But that is no reason why that forward-looking proposal should have been abandoned. Because if we actually broad-base our revenue collection and bring into the net more people, that is the only sure way of ensuring that we have adequate resources to employ towards growth, to employ towards proper expenditure. And with the monies that we collect from within the country, rather than resorting to foreign borrowings, which is again, naturally, has to remain a high figure. Foreign debt service is a very high figure, and that we need to meet that. If we have borrowed money, we have to repay, and if our country's credit rating or repayment history has to remain intact, then that has to be given priority. But that will result in money not being available for utilization in various capital ventures, in areas that will actually empower our people and resurrect our economy to move forward. So that's a sad deviation this time of having dropped that idea of decentralizing revenue collections. The several proposals for privatizing state-owned enterprises is again alarming, because it might bring in immediately some capital. In the short term, as you privatize a state entity, you will recover, you will gain some relief. But in the long term, that will have a very negative impact on our economy. And also, we cannot forget how the state-owned enterprises have been privatized in the past. It's a record that we can't be proud of. There can be several examples given. Water's Edge, Sri Lanka Insurance Corporation, Lanka Marine Services, the last two of both were reversed to some extent because of corruption. Several entities that were sold for a song, and that keeps happening. The moment a particular state-owned enterprise is to be privatized, there is severe corruption, and that whichever government has been in office has not been able to deal with that. So we lose assets of the people worth billions to private entities, private personalities, sometimes to companies that are registered abroad, recover some monies, but in the overall analysis, it becomes a huge loss. So the accent of the government in trying to gain some money by privatizing state-owned enterprises, I say with respect, is going in the wrong direction. For efficiency and for greater productivity to deal with the lethargy and so on, you must look for other remedies, not selling off state assets in this way. Then there is focus on exports, or so the minister said. But there is a world trend that has to be taken note of. The World Trade Organization data clearly shows us that there is a drop in global trade. There is a demand to export which is greater in the world market, which means the moment we liberalize the accounts, it is imports that will happen. It is imports that will increase and not our exports. So liberalizing account, trade accounts will only lead to a flood of imports, and that will have an opposite effect to that we have desired, which is that we will be paying out our foreign currency and not gaining foreign currency. So this is something I think the government needs to take into account. The present trend in world trade and the impact that will have the moment we liberalize trade accounts. This may not be the right time to do it. I'm not saying that you should not liberalize trade, but the world trend needs to be looked at very carefully before embarking on measures such as that. There is also the issue of allocations. Education, allocation for education is lower than last year. Minister himself conceded to that. And several other sectors which ought to have had more allocation have decreased. There was so much said about small and medium enterprises. But if you look at the figures, priority has been given to large trade organizations, attracting foreign investment, giving them tax holidays, etc., rather than actually empowering small and medium enterprises within the country to revitalize their economy and start moving. One may create 200, 300 jobs by attracting a large enterprise. But if you can empower 200, 300 small or medium enterprises, that will result in 10 times more jobs and also self-sufficiency, and will deal in some ways with regard to the problem that we have on foreign debt servicing. I will now deal with the issue of indirect taxes and direct taxes. The ratio of indirect taxes to direct taxes has been increasing, and it is acknowledged now it is 80-20. Indirect to direct taxes is 80-20. That obviously then means that the poor are being taxed. Indirect taxes affect everybody across the board. The Honorable Prime Minister in his economic statement said that the target is to make it 60-40, which was echoed by the Honorable Minister of Finance yesterday. That is a good target to work towards. But unfortunately, there isn't anything in this budget that gives the indication that direct taxes will increase and indirect taxes will decrease. There is nothing worked into the budget proposals that show that you can achieve that target, which is a significant milestone if you can do that, making 80-20, 60-40, but there isn't anything at all in the proposals to achieve that target. Broad-basing the taxpayers is the way to go, and in an environment and also in the context of what the minister said yesterday with regard to digitized economy, in an environment, in an e-environment, it becomes easier to actually bring into the tax net more people, several times more than we have today. And there, and in that context, you can reduce the tax liability and yet earn much more through direct taxes, so that the inequality that prevails in any society, it will prevail, but it will be the task of any government, particularly when they address the economy of the country, to take steps to reduce the gap between the poor and the rich. So that is why I said, if the minister said this is a budget for accelerated growth with social inclusion, a budget that actually doesn't address the issue of inequality, doesn't have clear-cut concrete proposals to increase the ratio of direct taxes to that of indirect taxes, cannot achieve that target of reducing social inequalities. If that is not reduced, then you don't achieve social inclusion. You achieve the opposite. You achieve social exclusion, which then will result in various other issues, various other manifestations. This country has gone through several of those, and we cannot afford another upheaval on the grounds of social exclusion. And handling the economy of the country is a vital issue in ensuring that the citizenry live contented lives. They may struggle to make ends meet, but if they know that this struggle is shared with all the people of the country, that there are no exclusive few who have it easy all the time, then they will make an honest effort. It will not lead to social exclusion. But unfortunately, overall, when you look at the proposals that have been made, it will inevitably lead to social exclusion, and that is something, as the opposition, we are duty-bound to warn the government. No concrete proposals for creating employment or boosting production, local production, rural economy or industries. Agriculture and fisheries have received some allocations, but not sufficient. The amounts are so low that they don't propose any major plans for development of the sectors of agriculture and fisheries. The priorities lie elsewhere. And just to give, just to highlight some of those, digitizing the economy, rupees 15,000 million, 15 billion. Exim Bank, 10 billion. Free trade zones, 1 billion. Export and FDI marketing campaigns for FDI, 1 billion. And as opposed to that, agriculture gets 450 million. So the accent is elsewhere. The priorities are elsewhere. It is not towards empowering the minister said, ours is an agriculture-based economy, but the figures don't bear that out. The figures don't support his claim. Education, as I said earlier, reflects again the government's inclination to privatize education. Loan schemes for students to enter non-state universities is an example of that. Now, I'm not opposed to privatizing education, but I'm raising the issue of policy. Is there a definite policy shift? It seems so from the figures, from budget proposals. But has the matter been discussed at policy level before monies are allocated to follow policy rather than allocation of monies determining our policy? I will now turn to the allocation for North and East, which again is wholly insufficient for this year. Last year there was an allocation of 14 billion given to the Ministry of Rehabilitation Resettlement, and an apology at that time saying, we know this is inadequate, but we will have a donor conference in 2016 at which we will invite countries to come in and boost the economy of the war-ravaged areas. That was never done. No donor conference was held. And so this year, we were left with a small allocation. And then came the proposal by the Minister of Resettlement, Rehabilitation and Prison Reforms for building 65,000 houses in the north. We oppose that. We oppose that proposal not because we did not want houses. Our people want houses, and the housing needs in the north and east were 137,000 houses. So 65,000 houses was significant, almost half of the entire housing needs. We opposed it for the reason that that was prefabricated metal houses. Two model houses had been built. I have visited it myself personally. Several experts have gone and looked at it. Three engineers from Moroto University visited and gave a report. And each of those houses was going to cost 2.1 million. when houses had been built in the north and east through the Indian housing scheme, maximum for 700,000 rupees a house. So when you could build a brick and mortar house for 700,000 rupees, at the same time the Honorable Minister for Resettlement was pushing this proposal for 65,000 houses, for each house to cost three times more than a brick and mortar house which would have lasted 3-4 generations. And those model houses, you lean on that, it moves. It shakes. No foundation for it. Yes, Deputy Minister. Yes, I'm going to table it. Yeah, I'm going to table that today. Because after we objected to it, we, as a party, that represents broadly the people in the north and east, we objected to this. And we said, our people want houses. We didn't want anyone to misunderstand this. And therefore, we worked constructively on this. We worked with a group of civil society, people who expended a lot of energy and time, brought in 5 local banks, which made a proposal, and I have it here with me, and I will table it. I'm tabling that proposal now, an alternate proposal for 65,000 houses in the northeast. And in this proposal, they estimate the cost of a house for 800,000 rupees. And if other facilities like community halls, parks, and other facilities are to be provided in those villages, the cost of each unit would have been 1,905, about 1 million. So for less than half the cost of what the Honorable Minister had proposed, we did make, I'm not saying we did it, we facilitated and others did make a counter proposal funded by local banks. You didn't even have to expend foreign currency for it. Funded by local banks, which would have cost the government almost only half what it would cost. The details, it's the same amount. Details are here in the proposal. I won't take time. Sorry? Yeah, no, I'm tabling this document, so, and I can give you a copy as well. Yeah, the proposal said for the same amount of money that the government was willing to put down for 65,000 houses, this proposal said 102,000 houses can be built. Now, I'm saying this for a particular reason. The Honorable Minister of Finance yesterday said that with regard to housing, 50,000 houses, it says, expedite the construction of 50,000 houses in northern and eastern provinces, and rupees 5 billion has been allocated. Now, if it is rupees 5 billion for 50,000 houses, it works out to 1 million per house. Now, this is a proposal that will meet with that, rupees 1 million per house. So, I would urge the government to please take note of this. The Honorable Minister for Resettlement has been doing something else. He's been calling up our members of parliament from the north and east and asking them, do you want houses? How many houses do you want? Now, we all want houses, but we don't want those prefabricated houses on which somebody is making a killing and for which you have to fix wheels and drag it around. It doesn't even have foundation. You can't give it to your children. I mean, our people have been displaced time and again, but you don't have to give them houses that can be displaced like this.
We want a kudu, not a kudu.
We don't want those steel cages. And when you can, not something that we are blocking. When people have made proposals to do that for half the cost, why is it that the minister is intent on implementing that questionable proposal of his? None of our members have asked for those houses. Honorable Dr. Sivamohan is here. He's given a letter asking for houses, but he does not say that he wants those houses. We don't want prefabricated houses. We want brick and mortar house that we can give to our children and our grandchildren and those that will stand the test of time, that will be permanent houses. And these people who have made this proposal have made a public statement dated 20th October 2016, a statement on 65,000 houses project in North and East. 10 persons have signed this document. They have published it, saying we have made this, we have forwarded it, but we don't have a response from the government to date. I take it that the Honorable Minister of Finance, when he made the proposal yesterday, saying 50,000 houses, 5 billion rupees, it is 1 million per house, and I take it that it is this proposal that he refers to and not the prefabricated houses project that is being promoted by the Minister of Resettlement, Rehabilitation and Prison Reforms. Apart from that, there is an allocation of rupees 180 million. I tabled the public statement by the members of civil society also, dated 20th October 2016. An allocation of rupees 180 million, grossly inadequate. It says for reconciliation work. It doesn't outline what it is. I met the Minister of Finance and made certain proposals with regard to North and East, with regard to agriculture sector, with regard to fisheries, with regard to animal husbandry. Because those three together would account for about 85% of our people's livelihood. And urged him to make specific allocations after the devastation of the war. People have to get back on their feet. Housing is one thing, but livelihood is as important. I made detailed proposals to the minister, and I am sad that none of that has been included or been considered in these proposals. There is a proposal to build a vertical building, construct a vertical building for mixed development, which will include office space, recreational facilities and entertainment facilities, rupees 1 billion. Vertical building. I wonder why he says vertical building as opposed to horizontal building. Now, who wants a vertical building for all of this? Why 1 billion for one building? He says in the north, construct a vertical building for 1 billion rupees. We didn't ask for it. Our people haven't asked for it. They want to get back on their feet. They want to do their farming, their fisheries, their animal husbandry. They want to get on with their lives. Give them something to boost that economy without putting up vertical buildings for 1 billion rupees. One building. One building for 1 billion rupees. Who asked for this? Why doesn't the Minister of Finance consult the representatives of the people from those areas? Yeah, that obviously it is not for the people. You must consult us. And even without consultation, I visited him and I gave him some of the priorities. I can understand the difficulty in making the allocations that we want. But at least some of that you can consider. Surely we represent the people. We will prioritize what our people want. And if the government is serious about actually rebuilding and rebuilding the areas that were ravaged by the war, then you must do some of these things. The previous government was wrong in concentrating so much on infrastructure development alone. Not that that is not important, that is important. And this government is also continuing with that, which is welcome. But that alone will not rebuild the lives of the people. So I urge the government that to move away from all of these fancy ideas of putting up towers that is not useful for the people living there, but obviously for some others, and to consult with us and make allocations that will be meaningful, that our people can actually benefit by. There are some other allocations for integrated township development, Sammandura Kalmunav, 200 million. We need to see what those are, how that is going to be implemented. We have a particular situation with regard to Kalmuna town, something that is sensitive, that needs to be resolved. And if money is being allocated for township development in Kalmuna, we will have to look at that very carefully so that the two communities that live side by side in that important town don't come into any kind of confrontation, that both are consulted properly. So merely allocating money is not sufficient. Then there is 1 billion for upgrading infrastructure facility in Trincomalee. I will leave it to the Honourable Leader of the Opposition to deal with more Trincomalee development. But that is, again, we are not against development. But in the guise of development, there are certain activities now taking place. And this may be the appropriate time to sound the first warning bell to the government. What happened through irrigation schemes in the past seem to be happening through developmental projects now, and this is not good. This is not good at all for if the government is serious about reconciliation. Some of the root causes for alienation of our people from national life were due to such projects. And if this government is also proceeding in those lines, or being unmindful of serious impact this can cause to relations between communities, then it is our duty to bring it to your notice, and we hope you will take that into account seriously. Thank you very much.
Honourable Kabir Afsim.
ස්තුතියි මං මේ අවස්ථාවේදී 2017 වසරේ අයවැය ලේකණේ ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම මේ ජනතා හිතවාදී සංවර්ධන කේන්ද්‍රීය අයවැයක් හැටියට කවුරුත් දකින මේ අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව ගරු මුදල් අමාත්‍යතුමාට එවැගේම එම අමාත්‍යංශයේ ඒකාන්තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න ඕනි. මේ විශේෂයෙන්ම ජනතා ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. ඒකට හේතුවක් තියෙනවා. පහුගිය වසරේ අයවැයක් ඉදිරිපත් කෙරුවම විවිධ විවේචන අවලාද වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හැටියට ඒ විවේචන ධනාත්මක විවේචන වෙන්න පුළුවන්. එවාගේම ඍණාත්මක විවේචන වෙන්න පුළුවන්. ඒවට ඇහුම්කන් දීලා එහෙට අදාළව අපි ජනතාවට යන බර අවම කිරීමට අපි සමහර තැන්වල තීරණ වෙනස් කරා. අපි විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කීපයක් අපිත් එක්ක ආණ්ඩුව තුළ ඉන්න සියලුම පක්ෂ අපි අමාරු තීරණ අපට ගන්න සිද්ධ වුණා. සමහර අය රටක් ගැන හිතන්නේ නැතුව තමන්ගේ බලය තහවුරු කිරීම සඳහා තීරණ ගන්න. අපි අපේ බලය ගැන හිතන්න නැතුව මේ රටට යහපත්දේ මොකක්ද කියලා හිතලා සමහර අමාරු තීරණ ගන්න සිද්ධ වුණා. සමහර ඒවා රසවත් වෙන්න පුළුවන්, සමහර ඒවා තිත්ත වෙන්න පුළුවන්. නමුත් හරි දේ කරන්නට අපට ඒ හයිය තිබුණා. අපේ වග කීමක් තිබුණා. ඒ නිසා අපි ඒ අමාරු තීරණ අරගෙන විනාශ වෙච්ච ආර්ථිකයක්, ලෙඩ වෙච්ච ආර්ථිකයක්, කඩාවැටිච්ච ආර්ථිකයක් අවුරුදු එකහමාරක් ඇතුළ ආණ්ඩුවේ ආණ්ඩු බලයේ කොටසක් විතරක් තියාගෙන මේක හරවලා පළවෙනි අඩිතාලම දාලා මේ රට අලුත් ආර්ථික සමාජ ගමනක් යන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ජනතා ජයග්‍රහණයක් හැට තමයි මන් දකින්නේ. මොකද 2014 ඇටි තිබුණු වලෙන් මේ රට ගොඩ ගන්නට ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂ කැපවීමක් කරා. ඒ කැපවීම අවුරුද්දක් තුළ එතුමාට විවිධ අවලාද කරා. ඒ වෙලාවේ බඳුරු ගුණවන්තතුමා මොකද්ද කිව්වේ? මං කියන්නම් කොහෙද වැටුනේ කියලා. මං නිකන් කියන්නේ නෑ. මේ රජය මා හිතන්නේ අපි රටට උරුම කරලා දුන්න නිදහස දඩමිමා කරගෙන ඇතැම් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අන්තගාමි දේශපාලන කණ්ඩායම් එකතු වෙලා මේකට අකුල් හෙලන්න දිගටම කටයුතු කරා. ඒ වුණාට අපි ආපස්සට තල්ලු වුණේ නෑ. අපි අපේ වැඩපිළිවෙල දිගටම කරගෙන ඇවිල්ලා ඒකට ජනතාවට අවශ්‍ය ඒ දේවල් කරන්නට අපි කටයුතු කරපු නිසා තමයි මං කියන්නේ මේක ජනතා ජයග්‍රහණයක් කියලා. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තු සභාව තුළ බැලුවම විවිධ පක්ෂ මේ පාර්ලිමේන්තු සභාව නියෝජනය කරනවා. විවිධ පක්ෂ විවිධ මත. මම හිතනවා, මම විශ්වාස කරනවා ද්‍රවිඩ සංධානය හැර මේ සියලුම පක්ෂ කවදාහරි රටපාලනය කරන හවුල් ආණ්ඩුවක් තුළ වගකීම් දරලා තියෙන අය කියලා මං විශ්වාස කරනවා. හැම කෙනෙක්ම ආණ්ඩුවක කොටස්කරුවෙක් වෙලා තියෙනවා කියන එක මං විශ්වාස කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා, බන්දුල ගුණවර්ධන මැතිතුමා හිටපු ඇමතිතුමා, රෝහිත අබේගුණවර්ධන මැතිතුමා හිටපු ඇමතිතුමා, මේ හැම කෙනෙක්ම හිටපු ඇමතිවරයෙක්. ඒ නිසා පහුගිය කාලේ රට පාලනය කර අවුරුදු 10ක් සමහර අය, අවුරුදු 20ක් සමහර අය, මේ දීර්ඝ කාලීන උදේගමන් පිල්ල මැතිතුමත් ඇමතිකමක් කෙරුවා ආණ්ඩුවේ පළාත් සභාවේ, පළාත් සභාවේ ඇමතිවරයෙක්. නමුත් අවුරුදු 10ක් 20ක් ආණ්ඩු බලයේ ඉඳලා තමන්ට බලය, තමන්ට තියෙන ඒ තනතුරු, ඒ හැම දෙයක්ම තිබුණු කාල පරිච්ඡේදය තුළ එයාලට එයාලා විසින් මේ සමාජය තුළ නිර්මාණය වූ ප්‍රශ්නවලට එයාලා ඒ උත්තර සැපයුවේ නෑ. ඒවා ගැන නියෝජනය වුණේ නෑ. එයාලට අවුරුදු 10ක් අවුරුදු 15ක් 20ක් හිටපු කාලේ එන ප්‍රශ්න තමයි අද සමාජගත වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න අද මේ විපක්ෂය කතා කරන මේ රටේ තියෙන ආර්ථික හෝ සමාජ ගැටලු මේ අවුරුද්ද තුළ නිර්මාණය වූ දේවල් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යටතේ හෝ නිර්මාණය වූ ප්‍රශ්න නෙවෙයි. මේ එන ප්‍රශ්න මේ අද මේ ඒකාබද්ධ විපක්ෂය අර අද කතා කරන තමන් දිගටම කෑ ගන්න ප්‍රශ්න හැම එකක්ම තමන් ඇමතිවරු හැටියට ඉන්නකොට තමන් නියෝජනය නොකරපු ප්‍රශ්න කියලා මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති. සමහර අය බොහොම හොඳයි රඟපෑම්වල. හොඳ රඟපෑම් කරන හොඳ නළුවෝ. සමහර අයට ඇමිනීසියා හැදිලා, ඇමිනීසියා වලට එහායින් ඩිමෙන්ෂියාත් හැදිලා. තමන් හිටපු කාලේ තමන් ඒ වෙලාවේදී මේ ප්‍රශ්නවලට කොහොමද පෙනී හිටියේ, නියෝජනය වුණේ කියන එක තමන්ට අද මතක නැහැ. මම හිතනවා ඔබ නිර්මාණය කරපු ප්‍රශ්න, ඔබ උත්තර නොදීපු ප්‍රශ්න තමයි අද ඔබ මේ ජනතාවට බොරුට රඟපාගෙන කතා කරන්න බලන්නේ. ඔබට අවුරුදු 10ක් තුල මේ ප්‍රශ්නයයි විසඳෙන්නේ නැත්තේ. මම හිතනවා එතා ඔබට මේ ප්‍රශ්න වෙනුවෙන් කටහඬ අවදි කරන්න පුළුවන් අවස්ථාවේදී කටහඬ අවදි නොකර වෙඩිහඬ අවදි කරලා මිනිස්සු පාගල මර්ධනය කරා. ඒක තමයි එදා තිබුණු වෙනස. අද අපි එහෙම නොකර මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මට පුදුමයි මේ ඇමිනීසියාව හැදුණු මේ හිටපු ඇමතිවරු දැන් ඇවිල්ලා මහ ලොකුවට බඩු විලයි වැට් බද්දයි අර බද්දයි ගැන කතා කරනවා. මම කියන්නම් ඒක තව පොඩ්ඩක්. මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ පහුගිය දිනවල් වල කියමනක් මට මතක් වුණා. ඇත්තටම අර නිර්වතින් පීනුවේ කවුද අනාවරණය වෙන්නේ වඩදිය බැසගියාට පසුව කියන කියමනක් තියෙනවා. ඉතින් කවුද නිර්වතින් පීනුවේ කියන එක දැන් අපට පැහැදිලිව පෙනී යන්නේ අර වඩදිය බැසගියාට පසුව. ආණ්ඩුවෙන් විපක්ෂයට ගියාට පස්සේ තමයි නිර්වත හොඳටම පේන්නේ. මට මතක් වෙනවා තව අර ස්වාමින් වහන්සේ නමක් යමෙකුට කියා ඇති බවට තියෙන ජන ප්‍රවාදයේ කතාවක්. ඒ කතාව යන්නේ මෙහෙම නියෝජ්‍ය කතානායකතුමනි. ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාව කරන්නට යන ඒ ස්ථානය හොයාගෙන යනවා කැලෑවක් අස්සේ. කැලෑව අස්සෙන් යනකොට ගඟක් තියෙනවා. ගඟේ මිනිහෙක් නාගෙන ඉන්නවා. දැන් ස්වාමින් වහන්සේට පාර හොයාගන්න බැරුව ගඟේ නාන මිනිස්සුන්ට දැන් යන තැන අහගන්න උත්සාහ කරනවා. නමුත් ඒ කැලෑව ඇතුලේ ගඟේ නාන මිනිහා ඒ වෙලාවේ නිර්වතෙන් නාන්නේ. ඒ මනුෂ්‍ය නිර්වතින් නානකොට ස්වාමින් වහන්සේව දැකලා දැන් අර ස්වාමින් වහන්සේ කතා කරන නිසා ඔතෙන්ට යන්න බැරුව දැන් අර දල මට්ටමත් එක්ක හොඳ වෙලාවට බාල්දියක් පාවෙලා එනවා ගඟ දිගටම. බාල්දිය කොහොම හරි අල්ලගෙන බාල්දියෙන් තමන්ගේ නිර්වත වහගෙන තමන් ස්වාමින් වහන්සේ දැන් එයා නාන එකත් නවත්තපු නිසා පොඩ්ඩක් කලබලේ ස්වාමින් වහන්සේට පොඩ්ඩක් තරහින් වගේ කතා කරලා මොකද්ද වෙන්න ඕනේ ස්වාමින් වහන්සේ කියලා අහලා ස්වාමින් වහන්සේට කිව්වා මෙහෙම ගමනක් යනකොට යන තැන හොයා ගන්න ඕනේ නේ ස්වාමින් වහන්සේ, නොදැනුවත්ව කොහොමද ගමන් යන්නේ? දැන් ස්වාමින් වහන්සේ ඇව්වා හරි පුතේ රයිට් වා නානවනේ, නමුත් මම යන තැන හොයා ගන්නම් ඔබතුමාට කියන්න බැරි නම්, නමුත් මට දන්නවා ඔබතුමාගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා මට නම් කියන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ මනුෂ්‍යයා අහනවා ස්වාමින් වහන්සේට යන තැනවත් දන්නේ නැතුව කොහොමද මගේ හිතේ තියෙන දේ ඔබ වහන්සේ දන්නේ? මගේ හිතන දේ තියෙන දේ ඔබ වහන්සේ කියන්නකො. එතකොට ස්වාමින් වහන්සේ කියනවා ඔබතුමාගේ හිතේ තියෙන්නේ අර බාල්දියේ යට කෑල්ල එහෙම්ම තියෙනවා කියලා. බාල්දියේ යට කෑල්ල තියෙනවද කියලා තමයි ඔබතුමා හිතාගෙන ඉන්නේ. අඩිය තියෙනවද කියලා හිතාගෙන නේද කියන්නේ? බලනකොට බාල්දිය අඩිය නැහැ. ඒකෙන් තමයි නිර්වත වහගෙන ඉන්නේ. අන්න ඒ වාගේ තමයි මේ ඒකාබද්ධ විපක්ෂය. තමන්ගේ නිර්වත වහගෙන ඉන්නේ අඩියක් නැති බාල්දියක් එක්ක. හරි, ඒක කොච්චර ඇල්ලුවත් තමන්ගේ නිර්වත හොඳටම මේ රටේ බුද්ධියක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා. වසර 10ක් ඒ මිනිස්සුන්ව නියෝජනය නොකරපු නිසා තමයි මේ රටේ ඒකාධිපති බලයක් වෙනස් කරන්නට ඡන්ද බලය මේ අද රටේ මිනිස්සු පාවිච්චි කරේ. එදා මිනිස්සුන්ට අයිතිය ලබා දුන්නා. ඒ නිසා අපි මේක අපි ආරක්ෂා කරන්නට අපේ වගකීමක් තියෙනවා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ මිනිස්සුන්ට ජනතාවට කරපු පව් වංචාව අමානුෂික පියවර ගත්තේවා තමන්ගේ නිර්වතෙන් ඒ නිර්වත ලේසියෙන් වසා ගන්න බෑ. මම දැක්කා ඊයේ මට සතුටුයි මගේ මිත්‍ර රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා මෙතෙන්ටම નિયમિત වෙලාවට ඇවිල්ලා ඉන්න එක බලන්න. වෙන මොකුත් නෙවෙයි, ඊයේ මම දැක්කත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍යට අර ජනප්‍රිය සිල්ලර දේශපාලනය කරන ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියන මේ අයවැයෙන් වැඩක් නැහැ කියලා. මේ අයවැයේදී මිනිස්සුන්ට කොච්චර සහන දීලා තියෙනවද? ඒ ඔක්කොම වැඩක් නැහැ කියලාද කියන්නේ? එහෙම නැත්නම් එතුමා නියෝජනය කරපු අර වරප්‍රසාදලත් පන්තියට මොකද දීලා නැති නිසාද මේක වැඩක් නැහැ කියලා කියන්නේ? වසර 10ක් එතුමා නියෝජනය කරපු එතනෝල් කාර්යෝ ජාවාරම් කාර්යයන්ට මේක වරප්‍රසාද නැති නිසාද මේක වැඩක් නැහැ කියලා කියන්නේ? අයවැයක ඒක කියවලා ඒක හොඳ නරක බලලා මේක ධනාත්මක ඍණාත්මක විවේචන කරන එක සාධාරණයි. මෙතුමා කියන රෝහිත අබේ ගුණවර්ධන හිටපු ඇමතිතුමා මේකේ බදු අය කරලා මේක වැඩක් නැහැ බදු බදු පිට බදු අය කරපු අයවැයක් කියලා මෙතුමා කියන. මම මතක් කරන්න කැමති වීදුරු ගෙවල් වල ඉන්න අය ගල් ගහන එක භයානකයි. මොකද රෝහිත අබේගුණවන්ත ඇමතිතුමනි 2014 ඔබතුමා ඇමතිවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ඔබගේ ඒ මුදල් ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැයේදී විශේෂ බාණ්ඩ ස්පෙෂල් කොමෝඩිටි ලේවි විශේෂ බාණ්ඩ බද්දක් හැටියට එදා ක්‍රියාත්මක කරන අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ උම්බල කඩවලට ගහන විශේෂ බාණ්ඩ බද්ද උම්බල කඩවලට රුපියල් 300යි කිලෝකට හාල් මැස්සන්ට රුපියල් 26යි කරවලට කරවල වලට රුපියල් 102යි සුදු ලුණු වලට රුපියල් 40යි පරිප්පු වලට රුපියල් 22යි සැමන්ට් ඉන්නකට රුපියල් 102යි සීනි වලට රුපියල් 30යි ඒගොල්ල බදු ගෑවුවේ නැහැ බදු අය කරන්න වෙනවා අපි ඒක නැහැ කියන්නේ නැහැ ඒවා සමහර විට ඒ තීරණ හරියට ගන්න ඕනේ බදු අය කරන බදු වලින් ඒ කරන වැඩ හරියට කරනවාද කියන එක තමයි කල්පනා කරන්න ඕනේ ඒක ආයෝජනය කරන්න කොහෙද කියලා නමුත් මේ ඔක්කොටම උම්බල කඩ සීනි වලට පරිප්පු වලට බදු අය කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ එදා ඒ 2014 අයවැයේ බදු අඩුත් කරා මම නැහැ කියන්නේ නැහැ අඩු කරේ මොකටද බලු කෑමට බල්ලන්ඩ පිටරටින් ගේන කෑම වලට ඒ අයවැයෙන් බදු අඩ අඩු කරනවා පරිප්පු වලට වැඩි කරනවා සීනි වලට වැඩි කරනවා බලු කෑමට අඩු කරනවා ඇයි එතකොට මම දැක්කා ඊයේ ඉන්ටර්නෙට් එකේ මං ගියා හිටපු අගමැතිතුමා ඩීමු ජයරත්න මැතිතුමාගෙන් අහනවා මාධ්‍යවේදී ඔබතුමන්ලගේ අයවැයෙන් බලු කෑම වල බඩු අඩු කරා ඇයි බඩු අඩු කරේ කියලා එතුමා hina වෙලා කියනවා මම දන්නේ නැහැ මේ එකක් බල්ලන්ගේ කෑම වලට බඩු අඩු කරලා ආ කමන්නේ අපේ ගෙවල් වල බල්ලෝනේ අපි ආරක්ෂා කරන්නේ කියලා එතුමා කියනවා හරියට හරි ඒ දවස්වල ගෙවල් වල බල්ලෝ තියාගෙන බලු කෑම වලට බද්ද අඩු කරලා තමන්ව ආරක්ෂා කරන්න බල්ලෝ තියාගත්ත ගෙවල් වල රජ සැප විඳපු රජ මාලිගාවල් වල බල්ලන්ට බදු අඩු කරා මිනිසුන්ගේ පරිප්පු වලට සීනි වලට බදු වැඩි කරා මේ ඇමතිතුමා ඊයේ කියනවා මේකේ බදු විතරයිලු තිබ්බේ කියලා මේවා කියනකොට හිතලා කියන්න ගරු ඇමතිතුමනි අපි මිනිස්සු ගැන හිතලා කතා කරන්නේ ඒ නිසා වගකීමකින් තොරව තමන් කතා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජන ප්‍රවාදය කුමක්ද what is the legend he left behind මොකක්ද එතුමාගේ ජන ප්‍රවාදය අපි දේශපාලන පැත්ත අමතක කරමු මේ රටේ පොහොසත්ම 120 උපයන ජාතික ආදායමෙන් 53%ක් මේ රටේ පොහොසත්ම 120 උපයනවා මේ රටේ දුප්පත්ම 120ක් උපයන්නේ ජාතික ආදායමෙන් 4.5%යි ඒක තමයි අපි ඔබ උරුම කරලා දීපු ආර්ථිකය ඒක තමයි අපි කරගහන්නේ ඒක තමයි අපේ අගමැතිතුමාට මේ අවුරුදු එකහමාර තුල තිබුණු අභියෝග අපි හදාපු ප්‍රශ්න නෙවෙයි ඔබ නිර්මාණය කරපු ප්‍රශ්න මම ඔබතුමන්ලට කියන්න කැමති ඒ කාලේ සමහර අයට රන් ආලේපිත යුගයක් තිබුණා සමහර අයට වර්ගාදී 25000ක ගෙවල් හදන්න පසුබිමක් හැදිලා තිබුණා අපි කැපිටල් ගේන්ස් ටැක්ස් එක එහෙම නැත්නම් ඒ මහ මන්දිර බද්ද ගේන්නේ ඒ මිනිස්සුන්ට ගහන්න ඒ නිසාද මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ අයවැයෙන් වැඩක් නැහැ කියලා ඒ දවස්වල පැල්පත් වාසීන්ගේ ගෙවල් ඩෝසර් කළා කඩලා විසි කරලා මිනිස්සු පාරට අද දැම්මා ඒ වෙනස තමයි මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙන මේක වැරදිද මම අහන්නේ ඔබ ඒ දවස්වල නිර්මාණය කරපු සමාජය තුළ රුපියල් 250ට ආප්පයක් කරන සමාජයක් හැදුවා පාන්ගෙඩියක් රුපියල් 300ට විකුණන කඩසාප්පු හැදුවා නමුත් පුංචි මිනිහා දිහා ඔබගේ අයවැයෙන් යම් කිසි දෙයක් දුන්නේ නැහැ කියන එක අපිට කියන්න පුළුවන් ඒ නිසා මේ සමාජ අසමානත්වය සුමන්තිරන් මන්තිතුමා කරපු කතාව අහගෙන හිටියා මම සමාජ අසමානාත්වය වෙනස් කිරීම සඳහා තමයි අපි ඉලක්ක කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය අපි වෙනස් කරන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථික වෙළඳපොළ ක්‍රමය ගෙනාවට පස්සේ අවුරුදු 30 ගානකට පස්සේ මේ රටේ අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ ඒ කටවචනයට විතරක් සීමා කෙරුවට මහින්ද චින්තනයට තෙත් විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමයමයි ගියේ ඒක තමයි සමාජ අසමානත්වය තවත් වර්ධනය වුණේ අපි ඒක වෙනස් කරන්නට අද කටයුතු කරලා තියෙනවා රෝහිත අබේගුණවන්ත නැමැතුමනි ඔබ කියනවා නම් බදු විතරයි කියලා මම දැන් කිව්වානේ බලු කෑම ගැන මම තවත් කියන්නම් ඔබ කියනවාද මේක මිනිසුන්ට නැහැ කියලා අහගෙන ඉන්න ඔබ කියන්නේ පළවෙනි වතාවට මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අපි ගේනවා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඒ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ගේන්නේ බිලියන 2.7ක මුදලක් වැය කරනවා අපි මේ රටේ ලක්ෂ 45ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාටම අපි දෙනවා මේ රක්ෂණය ඒ රක්ෂණය තුලින් සෑම දරුවෙකුටම OPD එකට ගිහිල්ලා රුපියල් 10000 දක්වා තමන්ගේ ලෙඩක් දුකක් වුණාම තමන්ට ඒ රුපියල් 10000ක රක්ෂණයක් ලැබෙනවා ඒ වගේම රෝහල් ගත වෙන ඒ දරුවට ලක්ෂ 2ක් වෙනකන් තමන්ට රක්ෂණ කවරයක් ලබා දෙනවා කොයි කාලෙද මේක දුන්නේ ලක්ෂ 45ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේක අපි ක්‍රියාත්මක කරනවා තව නිවාස ලක්ෂ 5ක් අපි නිවාස ලක්ෂ 5ක් හදලා දෙනවා මේ රටේ සියලුම මධ්‍යම පන්තිය ඒ වගේම සාමාන්‍ය පන්තිය නිවාසවලට ඊට ඒ විතරක් නෙවෙයි මම තමුන්නාන්සලට කියන්න කැමති විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන දරුවන් 25000ක් ඇතුළත් වෙන මෙතෙක් 50000 දක්වා ශිෂ්‍යයන් 50000ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන ක්‍රමවේදයට අපි ආයෝජනය කරලා 20 වෙනකොට ළමයි 50000ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන වැඩපිළිවෙලා හදනවා. ඔබට පුළුවන් වුණාද මේක කරන්න? මම තමුන්නාන්සලට කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න බැරි ළමයින්ට වෙන වැඩපිළිවෙලක් හදනවා. අපි ණය ක්‍රමයක් හදලා ආණ්ඩුවෙන් ණය ක්‍රමයක් දෙනවා ඒ ළමයින්ට 50000ක් විශ්වවිද්‍යාලයට යනකොට ලක්ෂයක් ඉතුරු වෙනවා. ඒ ලක්ෂයට චමල් රාජපක්ෂ මැතිතුමනේ අපි හදනවා ණය ක්‍රමයක්. NSBM එකට, NIBM එකට, සයිටම් එකට වුණත් ඒ ළමයින්ට ඇතුළත් වෙන්න පුළුවන් ක්‍රමයක් අපි ලබා දෙනවා. උපාධි ගන්න මේක මදිද මම තමුන්නාන්සලාට කියන්නේ 1944 මේ රටේ නිදහස් අධ්‍යාපනය උරුම කරන්නට පළමුවෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතා කරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්පසුව CWW කන්නංගර මැතිතුමා පළවෙනි අධ්‍යාපන ඇමතිවරයා වුණා අපේ කාලේ අපි ඒක ආරම්භ කරේ ඒක විතරක් නෙවෙයි මතක තියාගන්න ඒයි නුගවෙල මැතිතුමා DS.එන්නක මැතිතුමාගේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට පළවෙනි කැබිනට් එකේ මධ්‍යම මහාවිද්‍යාල සංකල්පය ඉදිරිපත් කරන්නේ ලංකාවට හඳුන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒක විතරක් නෙවෙයි 77න් පසුව නොමිලේ පොත් නිල ඇඳුම දිවාරය ලබා දෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා පොදු ජනතාවට සැලකීම හරියට අපි කරලා තියෙනවාද? ඒ පසුබිමත් එක්ක තමයි මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ. අපි අයවැයේ මම තමුන්නාන්සලාට කියන්න කැමති කෘෂිකර්මයේ ගොවිතැන ගැන අපි මුල්තැන දෙනවා. මම අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ගොවිතැන ගැන කතා කරා, ගොවියෝ ගැන කතා කරා. නියර දිගේ ඇවිදිනකොට ෆොටෝ ගැහුවා. මං අහන්නේ මොකද්ද තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ ගොවිතැනට කරේ, කෘෂිකර්මයට කරේ? 2004 මම අහන්නේ 2004 කෘෂිකර්මාන්තය ගත්තම කෘෂිකර්මාන්තය දළදේශය නිෂ්පාදනයේ දායකත්වයක් හැටියට 2004 118ක් කෘෂිකර්මාන්තයේ දායකත්වය දළදේශය නිෂ්පාදනයට. නමුත් 2014 වෙනකොට මහින්ද මහත්තයාගේ පාලනය ඉවර වෙනකොට දළදේශය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කෘෂිකර්මාන්තයේ දායකත්වය 110.1%කට අඩු වෙනවා. ඒක තමයි කෘෂිකර්මයට කරලා තියෙන්නේ. ඒකේ ප්‍රතිශතයක් වතින් 110ට අඩු වෙනවා. දැන් නියර රවුඩින් ඇවිල්ලා ඒකත් කෑවා. මම කියන්නේ පොහොර සහනාධාර පිළිබඳව ජනතාවට කරපු මුසාවාදය ගැන මම තමුන්නාන්සලාට කියන්න. පොහොර දුන්නා නේද? මහ ලොකුවට පොහොර දුන්නා කියලා කිව්වා. 2016 වෙනකොට පොහොර සහනාධාර රුපියල් අපි 2016 පොහොර සහනාධාර රුපියල් මිලියන 37,500ක මුදල් අපි ඍජුවම ගොවින්ට ලබා දුන්නා. අපි ඒකේ ඍජුවම ලබා දෙන්නේ ඇයි? අතරමැදියන්ට කොමිස් ගන්න දුන්නේ නැහැ. තමන් පොහොර දුන්නා. පොහොර දුන්නේ ගොවින්ට නෙවෙයි, අතරමැදියන් කොමිස් ගහගෙන හම්බ කරා. අපි ඒක කරන්න දුන්නේ නැහැ. ප්‍රතිඵලය මොකද්ද? 2014 වෙනකොට වී වගා කර ඇත්ති. අපි 2014 ඔබතුමන්ගේ කාලේ වී වගා කරලා තිබුණේ හෙක්ටයර් 964,000යි. වී නිෂ්පාදනය තිබුණේ මෙට්‍රික් ටොන් 33,81,000යි. අපි 2015 වෙනකොට හෙක්ටයර් ලක්ෂ 12ක හෙක්ටාර් ප්‍රමාණයක් අපි වර්ධනය කරමින් වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 48,00,000ක් මෙට්‍රික් ටොන් වැඩි කිරීමට අපි කටයුතු කරා. වී නිෂ්පාදනය 2014ට වඩා වැඩි කෙරුවා, හෙක්ටයර් ප්‍රමාණයත් අපි වැඩි කෙරුවා. ඔබගේ කෘෂිකර්ම උපක්‍රම හරි ගිහිල්ලා තිබ්බනම් මේ සංඛ්‍යා ලේඛනය නම් හරි වෙන්න බෑ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වී වගා කර ඇති ප්‍රමාණය වැඩි වුණා විතරක් නෙවෙයි, අපි 2014 ඔබ පිටරටින් සහල් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 36,795ක් වෙන් කරලා තිබුණු අතර අපි ආනයනය හාල ආනයනය අඩු කෙරුවා රුපියල් මිලියන 11,956ට. මේ රට ස්වම්පෝෂිත කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරා. ඔබ ඒ පුරුෂිකාර්මය ගැන කතා කරන ඔබ ඔබතුමන්ලට පොඩි හිනාවක් ගිය මං ඒක කියනකොට කුරක්කන් ටිකවත් හරියට නිෂ්පාදනය කරගන්න බැරි වුණා. 2004 ඔබ නිෂ්පාදනය කරන කුරක්කන් ප්‍රමාණය 2004 අපේ කාලේ මෙට්‍රික් ටොන් 6500යි ආනයනය කරන්නේ මෙට්‍රික් ටොන් 1200යි 2011 වෙනකොට යුද්ධෙත් ඉවර වෙලා කුරක්කන් නිෂ්පාදනය 6500කින් 5400කට අඩු වෙනවා. ආනයනය 3600කට වැඩි වෙනවා. කොහෙද? මොකද ප්‍රතිඵලය? මෙන්න මේක තමයි ප්‍රශ්නය. මොකද ඔබ විධිමත්ව ක්‍රමවත්ව ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරේ නැහැ. මම ඔබට කියන්නේ ඒ නිසා ඔබ නිර්මාණය කරපු ප්‍රශ්නයක්. මේ ගෝවි කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ඔබ හදාපු ප්‍රශ්නයක්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ අගමැතිවරයා හැටියට 2020 යනකොට අපි ඉලක්ක කරලා තියෙන එතුමා ඉලක්ක කරලා තියෙන ප්‍රධාන ආර්ථික ඉලක්ක පහක්. අපේ ආර්ථික වැඩපිළිවෙල දිගටම කියන්න මෙතන කාලේ මදි. නමුත් ඒ ප්‍රධාන ආර්ථික ඉලක්ක පහ ගන්න පළමුවෙන්ම රට තුළ රැකියා ලක්ෂ 10ක් නිර්මාණය කිරීම. අපි ඒක දිගටම කියන එකක්. ඒ වගේම සෑම පවුලකම ආදායම ඉහළ නැංවීම අපේ තවත් ඉලක්කයක්. 3 ප්‍රාදේශීය සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම. 4 ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරලා දීම. 5 ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් මේ රටේ බිහි කිරීම. මේ අයවැය අපි හදලා තියෙන්නේ මෙන්න මේ අරමුණු ඉලක්ක පහට යන්නට, අපේ ගමන ආරම්භ කිරීමට. ඒව විතරක් නෙවෙයි, අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා 2017 දරිද්‍රතාවය පිටු දැකීමේ වර්ෂය කියලා. අපි ඒකත් අපේ ඉලක්කවලට ඇතුළත් කරලා තියෙනවා. එනිසා අපි නියෝජ්‍ය කතානායකතුමනි, අපි මැතිවරණයේදී පවා පොරොන්දු වුණා රැකියා ලක්ෂ 10ක් අපි දෙනවායි කියලා. එය කරන්න පුළුවන් වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට තුළ නිෂ්පාදිත ආර්ථිකයක් නිර්මාණය කිරීම හරහා පමණයි. නිෂ්පාදිත ආර්ථිකයක් නිර්මාණය කිරීම අවශ්‍යයි. රාජපක්ෂ රෙජීම කාලේ සියලුම රැකියා අපේ බලාපොරොත්තු වෙන අපේක්ෂිකයන්ව, අපේක්ෂිත සෑම කෙනෙකුටම රාජ්‍ය සේවයේ රස්සාවක් දෙනවා කියලා බලාපොරොත්තු ඇති කරා. කොටසක් රාජ්‍ය සේවය තුළ එබුවා. රාජ්‍ය සේවය තිබුණු ඵලදායිතාවයත් අඩු කරා, අඩපණ කරා. නමුත් රැකියා ප්‍රශ්නේ විසඳුවෙත් නැහැ. නිෂ්පාදිත, එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිෂ්පාදිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ නොහැකියාව වෙන්න පුළුවන් ඔබේ. රාජ්‍ය සේවය අවිධිමත් විදියට ඒ අපේක්ෂිතායව තල්ලු කරලා රස්සා ප්‍රශ්නේ විසඳුවේ නැහැ. ඒ රාජ්‍ය සේවයත් විනාශ කරා. අපි දැක්කා ඒ කාලේ උපාධිධාරීන් පත් කරනවා. සොච්චම් වැටුපකට එයාලා පත් කරලා ගස් යට ගල් උඩ සේවා කරන්න ස්ථානයක් නැතුව එයාලා අතරමං කෙරුවා. ඒ වගේම අපි දැක්කා ඒ කාලේ පත්වීම් දෙනකොට ස්වාමින් වහන්සේලාව පත් කරනවා ධීවර සංස්ථාවට. තමන්ට තමන්ගේ පත්වීම් විධිමත්ව දීලා නැහැ. ස්වාමින් වහන්සේ නමක් ධීවර සංස්ථාවට දාලා තියෙනවා. ඒ වගේ දේවල් කෙරුවේ. මේවා මම කියන්නේ සේවා නියුක්තියක් නෙවෙයි. මේවා සියලු දෙයක්ම ඌන සේවා වියුක්තියක්. ඔබ කරපු දෙයින් සේවා නියුක්තියක් ඇති වුණේ නැහැ. ඌන සේවා වියුක්තියක් තමයි ඇති වුණේ. ඔබගේ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒක විධිමත් කරන්න අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ නිසා මම කියනවා තමන්ගේ රාජපක්ෂ රෙජීමය යටතේ ලංකාවේ රැකියා වියුක්තිය 2010 වෙනකොට ශ්‍රම බලකායේ 4.9% කියලා හැම වෙලේම ප්‍රකාශ කරා. 2014 වෙනකොට සේවා නියුක්තිය 4.3% අඩු කරා කියලා කිව්වා. මේකත් මුසාවාදයක්. මේකත් බොරුවක්. මොකද මම කියන්නේ ඇත්ත తත්වය. වයස අවුරුදු 15යි 29 අතර සේවා නියුක්තිය තියෙන්නේ 135යි. අද සේවා වියුක්තිය 135යි, අවුරුදු 5යි 129 අතර ඉන්න තරුණ තරුණියන්ගේ. මේ ප්‍රශ්නය අපි විසඳිය යුතුයි. මේවා ජනප්‍රිය සිල්ලර දේශපාලන පොරොන්දු වලින් කරන්න බෑ. මේකට හයිය දේශපාලන නියතමානිභාවය තියෙන්න ඕනේ. වැඩපිළිවෙලක් තියෙන, ප්‍රතිපත්තියක් තියෙන, මතවාදයක් තියෙන පක්ෂයක වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි උත්සාහ දරන්නේ රැකියා දෙන ආර්ථිකයක් හදන්න නොව, අපි රැකියා දෙන ආර්ථිකයක් හදන්න නොව අපි උත්සාහ කරන්නේ. අපි ඇත්තටම අපට අවශ්‍ය වෙන්නේ රැකියා උත්පාදනය වන ආර්ථිකයක්. ඒ රැකියා උත්පාදනය වන ආර්ථිකයක් හදන්න තමයි අපි අද නිර්මාණය කිරීමට අපේ ප්‍රතිපත්ති ගරු අග්‍රාමාත්‍යතුමා සකස් කරලා තියෙන්නේ. එතුමා හදන ඒ 2020 ඉලක්කයට යන වැඩපිළිවෙලේ ඒ රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට තමයි අපි ඒ වැඩපිළිවෙල හදන්නේ. ඒ නිසා තමයි ඒ කුසලතා වලට විශාල ආයෝජනයක් ඊයේ අයවැයෙන් අපි කිව්වේ. තරුණ තරුණියන්ව ඉහළම තැනට යන්න පරිගණක දැනුම ලබා දෙන්න අපි උත්සාහ කරන්නේ. ඔබගේ කාලේ අධ්‍යාපනයට මොකද්ද කරේ? අධ්‍යාපන ක්‍රමය තුළ ඕ ලෙවල් වල සාමාන්‍ය පෙළ ගණිතේ 147ක් ෆේල්. ඒ වගේම සාමාන්‍ය පෙළ කර හැමන එක්කෙනාම ඉංග්‍රීසි වල 153ක් ෆේල්. ඒක තමයි ඔබ අපිට ලබා දුන්න උරුමය. අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩනැගිලි ගහලා ඒවා වලින් කොමිස් ගා අරගෙන අධ්‍යාපන ශේෂය දිනු කරන්න බෑ. නමුත් ඒකට අවශ්‍ය සම්පත් දෙන්න අපේ ආයවැය තුළ මේ යෝජනාවල් අද ඉදිරිපත් වෙලා තියෙනවා. එනිසා ඒ සඳහා අපි විශේෂයෙන්ම මේ රැකියා උත්පාදනය වන ආර්ථිකයක් සකස් කිරීමට අපි වැඩපිළිවෙලක් හදනවා. ඒ සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණයේ තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතුයි. ඒ ලංකාවේ රැකියා හොයන තරුණ අය අතරින් 125ක් ඉන්නවා තරුණ තරුණයන් ස්වයං රැකියාවක් කරන්න ව්‍යවසායකයන් බවට පත් වෙන්නට කැමැත්ත තියන අය. ලක්ෂ 10ක් රැකියා හොයනවා නම් 250,000ක් ව්‍යවසායකයන් වෙන්න කැමැත්ත පළ කරන තරුණ තරුණියන් අද මේ රටේ ඉන්නවා. ඒ වෙනුවෙන් ඒ නිෂ්පාදිත ආර්ථිකය තුල නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයේ විශාල ඉඩකඩක් අපි හදලා දීලා තියෙනවා. ඒක තමයි අපි විශේෂයෙන්ම ජයග්‍රහණයක් හැටියට දකින්නේ. විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ශේෂ්ත්‍රය රටක සමස්ත උපාය මාර්ග සැලසුම් වලට ඇතුළත් විය යුතුයි. පසුගිය රජයේ සැලැස්මක් අවබෝධයක් මේ ගැන තිබුණේ නැහැ. ඔබ ගත්තම වියට්නාමය. වියට්නාමේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයතනවල තුලම රැකියා ලබා දීන ප්‍රතිශතය 64%. ඒ වගේම දළ දේශයේ නිෂ්පාදනයට දෙන දායකත්වය 60%. ලංකාව ගත්තම කුඩා සහ මධ්‍යම පරිමාණ ආයතනවල රැකියා කරන අය 127ට සීමා වෙලා තියෙන පෞගිය අවුරුදු 10 තුළ. ඒ වගේම දළ දේශයේ නිෂ්පාදනයට දෙන දායකත්වය 118කට සීමා වෙලා තියෙනවා. ඒක ඉන්දුනීසියාව ගත්තම 158යි. කලාපීය රටවල් අපට වඩා ඉදිරියෙන් ඉන්නේ. එතකොට මේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ දේශීය නිෂ්පාදනයට රුකුලක් වෙන පද්ධතියට පෞගිය රාජපක්ෂ රෙජීමේ කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැති බව මේකෙන් සහතික වෙනවා. සම ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය පිටු දැකීම, ආදායම් විෂමතා සමකිරීම, කලාපීය හා ග්‍රාමීය සංවර්ධනය කඩිනම් කිරීම නම් කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධනය හරහා ඉලක්ක කරන එක ඉතා වැදගත් බව අපි හඳුනාගෙන අපි මේ අයවැයෙන් ඒක ඉලක්ක කර අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එනිසා අපි කල්පනා කරලා තියෙනවා කෘෂිකාර්මික අධ්‍යාපනය කුඩා සහ මධ්‍යම පරිමාණ ශේෂය ගැන රටේ සංවර්ධනයේදී විශේෂයෙන්ම තුලිත සංවර්ධනයක් අපි සකස් කර යුතුයි. පළාත් අතර බැලුවම පළාත් අතර තුලිත සංවර්ධනයක් නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය 144යි. සමල් රාජපක්ෂ මහත්මයා ඔබතුමා නිතරම හම්බන්තොට ගැන කතා කරා ඒ දවස්වල. හම්බන්තොට දකුණු පළාතෙන් දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය 110ක් පමණයි. පෞගිය අවුරුදු 10 තුළ වරායවල් හැදුවා, ගුවන්තොටුපළවල් හැදුවා. නමුත් දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය 110ක් පමණයි. ඒ නිසා මම නම් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා දකුණු පළාත හැර වයඹ පළාතට ගියේ එක පුදුමයක් නොවේ. එතුමාට ඒ අවුරුදු 10 ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලෙවත් එතුමාගේ පළාතට දකුණු පළාතට උදව් කරන්න බැරි වෙලා තියෙන එක දාලා වයඹට ගියේ එක සාධාරණයි කියලා මම හිතනවා. ඊළඟ ඡන්දෙදි වයඹ සිට හොයයිද මම දන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් දැන්. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ මට කනගාටුයි සියලුම බලතල තියාගෙන ජනාධිපති බලතල තියාගෙන තමන් නියෝජනය කරන පළාතට සේවාවක් කරන්න බැරි වෙලා තියෙන එක පුදුමයක්. කොහෙද අනිත් පළාතවලට උදව් කරන්නේ? ඔබ ලැජ්ජයි, ලැජ්ජ තමයි. ඔබ GSP Plus එක අහිමි කරා. ඔබ එක්තා ගිවිසුම ගැන එක එක මුසාවාද කියාගෙන යනවා. GSP Plus එකවත් ආරක්ෂා කරන්න බැරි වුණා. මම ඔබට කියන්න කැමති GSP Plus එකෙන් මේ රටට ඇතිවෙච්ච පාඩුව යුරෝප සංගමය තුල තියෙන්නේ යුරෝ බිලියන 4000ක ආර්ථිකයක්. යුරෝ 4000ක තියෙන ආර්ථිකයක් පමණක් නෙවෙයි, මිලියන 500ක ජනගහනයක් ජීවත් වෙන ප්‍රදේශයක්.
මේ කබීර් හෂිම් මහත්මයාගේ කතාව කරගෙන යන්න දෙන්න.
යුරෝප සංගමය ගත්තම බිලියන 4000ක් තියෙන ආර්ථිකයක්. මිලියන 500ක් ඉන්න ජනගහනයක්. නමුත් GSP ප්ලස් එක නැති කරගත්තා. අපට ඇතිවෙච්ච පාඩුව හරහා ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ නිෂ්පාදනය සහ අපනයනයෙන් 142ක කඩාවැටීමක් ඇඟලුම් කර්මාන්තයට සිද්ධ වුණා මේ නිසා. ඒ පමණක් නෙවෙයි රටට ඩොලර් මිලියන 782ක පාඩුවක් සිද්ධ වුණා. මේ ගැන තමුන් නාන්සලාට ඉන්න තාක්කල් මේක විසඳන්න බැරි වුණා. ගරු අග්‍රාමාත්‍යතුමාට පුළුවන් වුණා ගිය මාසේ ගිහිල්ලා මේක කතා කරලා අපි දනගාගෙන ගියේ නැ අපි ගිහිල්ලා කතා කරලා මේ GSP ප්ලස් එක නැවත ලබා ගැනීමට අපට හැකියාව ලැබිලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක්. මේක ලොකුම ජයග්‍රහණයක්. මම තමුන් නාන්සලාට කියන්න කැමති. අපි ඒ පමණක් නෙවෙයි. පසුගිය අයවැයේදී මේ රටේ අපි අපේ අයවැයෙන් සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුමක් වැඩි කරලා දුන්නා. ඒ 10,000ක වැටුම වැඩි කිරීම විතරක් නෙවෙයි රුපියල් 2,500 තමන්ගේ නිෂ්පිත වැටුපට ඇතුළත් කරා. විශ්‍රාම මූලික වැටුපට. විශ්‍රාම යන අයටත් ඒක අයත් වෙනවා. විශ්‍රාම යන අයටත් ඒක අයිති වෙනවා. අවුරුදු 10ක් ආණ්ඩු කරපු තමුන් නාන්සලාට මේ රජයේ සේවකයන්ට නිසි වටිනාකම ගෞරවය හිමි කරන්න බැරි වුණා. ඔබ ඒ ටික හරියට කරේ නැහැ. ඒක අපි ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ වැටුප් වර්ධක අපි ලබා දෙන්නට කියලා යෝජනා කරලා ඒකත් සම්මත කරලා දුන්නා. මේ තුලින් අපි මොකද්ද කරන්නේ? මේ වසර එකහමාර තුල මධ්‍යම පන්ති ආදායම ඉහළ නංවන්නට අපිට කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අයවැයෙන් අපි කරන යෝජනා තුලින් මධ්‍යම පන්තිය තවත් ශක්තිමත් කිරීමට යෝජනා විශාල ප්‍රමාණයක් අපි අතුලත් කරලා තියෙනවා. මධ්‍යම පන්තිය පුළුල් කිරීමට නම් තව වැඩක් තියෙනවා කරන්න. මධ්‍යම පන්තිය අපි පුළුල් කරනවා. නමුත් ඊට වඩා එයට පහළින් නැති සමාජ පන්තිය, ඒ සමාජ පන්තිය ආර්ථිකය අපි ශක්තිමත් කර යුතුයි. ඒ කියන්නේ දිලිඳුකම අපි තුරන් කිරීමට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා 2017 දරිද්‍රතාවය පිටු දැකීමේ වර්ෂයක් හැටියට ප්‍රකාශයක් කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක අපි මුල් කරගෙන මේ රටේ ඒ දරිද්‍රතාවය නැති කිරීමට අපි වැඩ සටහන් කීපයක්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඒකේ හොඳ අත්දැකීම් තියෙනවා. මේ රටේ පළමුවෙන්ම ජනසවි ක්‍රමය ආරම්භ කරන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ. ඒ වගේම අපි සමෘද්ධි වැඩසටහන අපි බලයට ආ ගමන්ම ජනවාරි 15 8 පසුව සමෘද්ධි දීමනාව 100%-200%කින් අපි වැඩි කරා. ඒ වැඩි කරන්නේ ඒ දරිද්‍රතාවෙන් පෙළෙන අයගේ ඒ ජීවන වටම වැඩි දියුණු කිරීමට. අපි අය කරන සෑම සතයක්ම ආයෝජනය කරන්නේ මෙරටේ පොදු ජනයා වෙනුවෙන් කියන එක මේකෙන් සහතික වෙනවා. එනිසා පසුගිය කාලේ ඉලක්කම් විජ්ජා ගොඩක් තෙරුණා. අපට මතකයි අර සේවා රැකියාව වියුක්තිය වගේම දුප්පත්කම ගැන විවිධ දේවල් කිව්වා. දුප්පත්කම ගැන කියනකොට එදා කිව්වා දුප්පත්කම 15% සිට 107 දක්වා අඩු වෙලා තියෙනවායි කියලා. මම නම් දන්නේ නැහැ එහෙම අඩු වුණාද කියලා. ඒ 107ට අඩු වෙලා කියලා කියන්නේ එක ඩොලරයකින් ජීවත් වෙන අයට පහළ අය තමයි දරිද්‍රතාවෙන් පෙළෙන අය හැටියට හඳුනාගත්තේ. එක ඩොලරයක් කියන්නේ රුපියල් 145යි. ඒ කියන්නේ 4 දෙනෙක්ගෙන් යුත් පවුලක් නම් මාස දවසකට රුපියල් 500කින් ජීවත් වෙන අය. ඒ කියන්නේ මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 15,000. රුපියල් 15. මෙතුමා බන්දුල ගුණවන්ත නැමැතුමගේ න්‍යාය අනුව නම් ජීවත් වෙන්න පුළුවන්. ඈ බන්දුල ශූරින්ගේ න්‍යාය අනුව නම් පුළුවන්. නමුත් රුපියල් 15,000කින් ජීවත් වෙන මිනිස්සෙක් හොඳට ජීවත් වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදි. අපි හිතනවා ඊට වඩා එයාලගේ ජීවන මට්ටම වැඩි විය යුතුයි කියලා. එනිසා මෙන්න අද මේ රටේ දුප්පත්කම හරියට හඳුනාගත්තා නම් අපට උරුම වෙලා තියෙන දේ මොකද්ද? දිනකට ඩොලර් 2ක් උපයන අය. ඒ කියන්නේ දවසකට රුපියල් 290යි. රුපියල් 300ක් උපයන, දවසකට රුපියල් 300 උපයන කෙනෙක් දරිද්‍රතාවෙන් පෙළෙන කෙනෙක් හැටියට තමයි අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේ අය මේ රටේ ජනගහණයෙන් 140ක් මේ රටේ ජීවත් වෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. එනිසා මධ්‍යම පන්තියට අපි උදව් කරන අතර මේ සාමාන්‍ය දරිද්‍රතාවෙන් පෙළෙන සමාජ පන්තියට උදව් කිරීම වගකීමක් හැටියට මේ රජය ඒ වගේ සහනාධාර වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තියෙන බව විශේෂයෙන්ම මුදල් ඇමතුමට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. මේ ඒකාබද්ධ විපක්ෂය හිතනවා ඇති අපි මේ ආණ්ඩුව ගත්තේ සුමනදාස මහත්තයා හරහා කියලා. සුමනදාස මහත්තයා නෙවෙයි අපිට ආණ්ඩුව දුන්නේ. සුමනදාස මහත්තයා දායක වෙලා ඇති කොතන හරි. නමුත් එයා නෙවෙයි ආණ්ඩුව දුන්නේ. මොකද සුමනේ මොකද්ද කරේ? එයා උපදෙස් දුන්නා විතරයිනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට වඩා හොඳට කල්පනා කරා. මහින්ද රාජපක්ෂ මහත්තයා 2014 වෙනකොට දැනගෙන හිටියා ඉස්සරහට යන්න බැහැයි කියලා. මේ ආණ්ඩුව බංකලොත් රට බංකලොත් මෙයාට මුදල් නැහැ. ඉස්සරහට යන්න විදියක් නැහැ. මුළු ලෝකේ වටේම කොටු වෙලා. එයා ඒ වෙලේ විදුලි පුටුව ගැන හිතාගෙන හිටියේ. අද ඒ බය බිය සැක මුකුත් නැහැ. නිදහසේ තුමාට ජීවත් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී තුන්බිය දුර වෙලා තිබුණේ. නමුත් ඒ වෙලාවේදී වෙන විකල්පයක් නැති නිසා සුමනගේ ඔළුව උඩ ඒක දාලා ගියා ඡන්දෙට. සුමනටත් ස්තුතියි. කෙසේ වෙතත් අපි ඒ ආණ්ඩුව ගත්තේ හරියට. ඒ නිසා මේ යන්න බැරි ආර්ථිකය Tamanටම නැත්තම් තුන්වැනි වරටත් ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවත් සංශෝධනය කරලා හයෙන් පහේ බලයක් පාර්ලිමේන්තුවේ හදාගෙන අනිත් පක්ෂ අයවත් අරගෙන ඇමතිකම් දීලා ඇමතිවරු 100 ගානක් හදාගෙන ඒ වගේ තැනකට ගිය කෙනෙක් නිකන් අපිට ආණ්ඩුවක් දෙයිය වෙන විකල්පයක් නැති වෙනකොට ගිහිල්ලා හිර වෙලා කෙලගත්තා. ඉතින් ඒ වෙලාවේදී මේ රටේ ජනතාවට අවශ්‍යතාවයක් තිබුණා ජනතාවට එයාලා ගැන හිතන්න. ඒ නිසා අපි මේ වෙලාවේදී අපි ගන්නේ කඩාවැටි චාර්තිකයක් කියන එක කාටත් නෑ කියන්න බෑ. අපි ගත්තේ ඔබ නිර්මාණය කරපු ප්‍රශ්නත් එක්ක තිබුණ ආර්ථිකයක් සහ රටක්. ඒ ප්‍රශ්නවලට තමයි අපේ අගමැතිතුමා අද කරගහගෙන ඉන්නේ. මේක ලේසි කාර්යාවියක් නෙවෙයි. දැන් අපිට ඇඟිල්ල දික් කරුවට මේ අපි බාරගත්ත හැම ප්‍රශ්නක්ම ඔබ හරහා නිර්මාණය කරන ප්‍රශ්න කියන එක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ ආර්ථිකය තුළ සමාජය තුළ නිර්මාණය වූ ප්‍රශ්නවලට නියතමානීව උපක්‍රමශීලීව විසඳන්නට ඔහු යොමු වුණේ නැහැ. තමන්ගේ බලය රැකගන්නයි වැඩ කරේ. යට ඒ ප්‍රශ්න ඔක්කොම යට ගැහුවේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ නැතුව ජාතිවාදය ආගම්වාදය ජාතියාලේ බොරුවට පෙන්නලා. රාජපක්ෂ ආණ්ඩුව එදා ආණ්ඩුවට නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්න එදා ඒ වෙලාවේදී ඒ ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැති නිසා ඒ ප්‍රශ්න උග්‍ර වුණා. වර්ධනය වුණා. දැන් මේවා පොරොෙන් කපන්න තරම් වර්ධනය වෙලා තියෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබුණු ඒ පුංචි අවස්ථාව පැලයක් නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්න අද නිර්මාණය වෙලා තියෙන ලොකු ප්‍රශ්න හැටියට. නියපොත්තෙන් කඩන්න තියෙන පුංචි පැලයක් වගේ නෙවෙයි මහා රුක්ෂයක් කියන්නේ. මොකද පොරොෙන් කපන්න තරම් මහා විශාල වුණාම පොරොෙන් පාර ගහන්නකොට ඉස්සර වෙලා තව හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද පොරොෙන් අපි පාර ගහනකොට තව වැවෙන පුංචි පුංචි සරු පැල මතට මේ ගහ වැටෙයිද? ඒ වගේම තව දේපළ ජීවිත විනාශ වෙයිද? අපි මේ ප්‍රශ්න විසඳනකොට අපි කල්පනා කරලා ඒවට තීන්දුව తీරන ගන්න ඕනේ. ඒ නිසා අපි ඒ ගැන හිතලා තමයි අවුරුද්දක් එකහමාරක් මේ ප්‍රශ්නවලට කරගහගෙන ගියේ. ප්‍රශ්න විසඳන්න එකපාරම බෑ. ඔබට ඒ අවස්ථාව තිබුණා ප්‍රශ්න නිර්මාණය වෙනකොට ඕවා විසඳන්න. ආර්ථිකයේද සමාජයේද ඒ වගේම ජනවාර්ගිකත ඒවා නිසි වෙලාවට ඔබ විසඳුම් දීපු නැති නිසා මේවා මහා රුක්ෂයක් හැටියට හැදිලා තියෙනවා. අද අපට ඒවා කල්පනා සහිතව වටේට පරිසරයේ තියෙන අනිත් අයට මේක හානියක් වෙයිද කියලා බලලයි තීන්දුව తీරන ගන්න වෙන්නේ. මම කියන්නේ ඔබතුමන්ලාට අපි බලය ගත්තේ ඔබතුමන්ලා හිතන නම් අපි මේ ලිමිටඩ් ඕවර්ස් මැච් එකක් ගහන්න ආවා කියලා ඒක වැරදි. අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න. අපි හරියට ඒ ටෙස්ට් මැච් එක ගහනවා. මේ රට වෙනුවෙන් අපි කෙටි කාලීන, මධ්‍යම කාලීන, දිගු කාලීන වැඩපිළිවෙලක් මේ රටට හදනවා. මේ රට ගොඩ ගන්නට අපි වැඩ කරනවා. ඒ නිසා මම තමුන්නාන්සලට අවසන් වශයෙන් කියනවා ජෝන් එෆ් කෙනඩි හිටපු ජනාධිපතිතුම ඇමරිකාවේ 1962 පෙබ්‍රවාරි මාසේ 26 වෙනිදා ඇමරිකාවට ඇමරිකාවේ ජනතාවට කතාවක් කළා. එතුමා කිව්වා සිංහලෙන් මම ඒක පරිවර්තනය කරලා කියන්නම්. අමිහිරි කරුණු, විදේශීය අදහස්, අන්‍ය දර්ශනවාදයන් සහ තරඟකාරී අගයන් ඇමරිකානු ජනතාව වෙත පැවරීම අප බිය නොවෙමු. විවෘත වෙළඳපොළක් තුළ සත්‍ය සහ අසත්‍ය නිශ්චය කිරීමට බිය දේශයක් තම ප්‍රජාවට බිය දේශයකි. එනිසා මම තමුන්නාන්සලාට කියනවා අපි මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න හයිය තියන්න. අපට හර්ද සාක්ෂියක් තියෙන පක්ෂයක් ආණ්ඩුවක් හැටියට අපි මේ රට ගැන හිතලා බලය ගැන හිතලා නෙවෙයි අපි වැඩ කරන්නේ. අමාරු තැන්වල අමාරු තීරණ ගන්නවා. සිල්ලර ජනප්‍රිය දේශපාලනය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මම අවසන් වශයෙන් කියනවා කුමාරතුංග මුනිදාස සූරීන්ගේ කියමනක්. අලුත් අලුත් දේ නොතකන ජාතිය ලෝව නොනගී. මේක මතක තියාගන්න අපි වෙනස් විය යුතුයි. ඔබ ඒකාබද්ධ විපක්ෂයේ අවුරුදු 10ක් ආණ්ඩු පක්ෂයේ ඉඳලා තවත් වෙනස් වෙලා නැත්තම් ඒක කනගාටුවට කාරණාවක් කියලා මම මතක් කරන්න කැමැති. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට මේ රටේ ජාතික ආර්ථිකයේ නිම්වලලු පුළුල් කිරීම සඳහා විශාල දායකත්වයක් ගමේ ආර්ථිකය හරහා ලබා ගැනීමට පුළුවන් ආකාරයට එතුමා ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා. එහි කුඩා සහ මධ්‍යම පරිමාණයේ නිෂ්පාදනයේ ගෝලීය වටිනාකම් දාමයට සම්බන්ධ කිරීමට හාපනාන ශ්‍රේෂ්ඨයට එකතු කරන්නට එතුමා ඉලක්ක කරමින් ඒ හරහා තමයි එතුමාගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ. ඒ ආර්ථික වැඩපිළිවෙල අනුව තමයි අපේ ආයවැය අපි සකස් කරන්නේ. අපි ඒ වෙනුවෙන් කැප වෙලා සිටිනවා. ස්තුතියි.